चक्रालेषु अत्र गच्छन्तु देवता सद्धर्मं मुनिराजस्य सुनन्तु सत्यमुखदम् धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य तीनिमानि भिक्खवे निदानानि कम्मानं समुदयाय लोभो निदानं कम्मानं समुदयाय दोषो निदानं कम्मानं समुदयाय मोहो निदानं कम्मानं समुदयायाति। पिंगात्मी කර්මය හා කර්මඵලය පිළිබඳව පැවැත්වෙන ධර්මදේශනාව. ඒ ධර්මදේශනාවට මේ අවස්ථාවේදී මාතෘකා කළා වූ ඒ ගාථා පාඨය කෙටියෙන් සඳහන් කළ එකක්. ඒකේ කොටස් තව කොටසක් තියෙනවා. ඒ අනිත් කොටස තමයි තීනි මානි භික්ඛවේ නිදානානි කම්මානං සම්පදාය අලෝභෝ නිදානං කම්මානං සම්පදාය අදෝසෝ නිදානං කම්මානං සම්පදාය අමෝහෝ නිදානං කම්මානං සම්පදාය. මුල කොටසේදී කිව්වේ ලෝභ ද්වේෂ මෝහ කියන මේ තුන කර්මය රැස්කිරීම පිණිස හේතුයි. දෙවැනි අවස්ථාවේදී අලෝභ අද්වේෂ අමෝහ කියන මේවා කර්ම රැස්කිරීමට හේතුයි. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා යම් වික්ඛවේ ලෝභ පතං කම්මං ලෝභජං ලෝභ සමුදයං තං කම්මං අකුසලං තං කම්මං දුක්ඛ විපාකං නතං කම්මං කම්ම නිරෝධාය සංවර්ථති. යම් කිසි කර්මයක් ලෝභ චේතනාව හේතු කොටගෙන කරනවා නම්, ද්වේෂයෙන් හේතු කොටගෙන කරනවා නම්, මෝහයෙන් හේතු කොටගෙන කරනවා නම්, තං කම්මං අකුසලං. ඒක අකුසල කර්මයක්. තං කම්මං දුක්ඛ විපාකං. ඒ කර්මයේ දුක් විපාක ගෙන දෙනවා. නතං කම්මං කම්ම නිරෝධාය සංවර්ථති. අකුසල කර්මයන් කවදාවත් කර්ම නිරෝධිය පිණිස හේතු වෙන්නේ නැහැ. එතකොට කුසල අකුසල කියන දෙක බෙදෙන්නේ මේ විදිහට. කුසලයේ බෙදෙන ආකාරය කියනවා යම් වික්‍රමේ අලෝභ පකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං තං කම්මං කුසලං. අලෝභය අද්වේෂය අමෝහය හේතු කොටගෙන යම් කර්මයක් කරනවාද තං කම්මං කුසලං. ඒක කුසල කර්මයක්. තං කම්මං සුඛ විපාකං. ඒ කර්මය සැප විපාක ගෙන දෙනවා. තං කම්මං කර්ම නිරෝධාය සංවර්ධති. ඒ කුසල කර්මය කර්ම නිරෝධය පිණිස හේතු වෙනවා. එතකොට කුසල පක්ෂයේ හේතු තුන ලෝභ ද්වේෂ මෝහ, අකුසල පක්ෂයේ හේතු තුන අලෝභ අද්වේෂ අමෝහ. ඒ හයදම ඔය විදිහට විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශයේ බණයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයයි මේ දේශනා කරන්නේ. මතක් කරලා දෙනවා පළමුවෙන්ම මේ පින්වතුන්ට මේ කියන හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය දෙකට සංසන්දනය වෙනවාද කියලා ඔයත්තන්ම සිහින් වලින් විමසමින් බලන්නට. මම කිව්වයි කියලා බාරගන්න ලෑස්තිල බලන්නට එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොන මහා උද්දතය කියලා කිව්වද? කොච්චර දේශකට මහා ආචාර්යවරයෙක් කියලා කිව්වද? බුදුරජාණන් වහන්සේගෙන් මම ඇහුවා කියලා කිව්වද? වතපතේ ආවත් පරම්පරාවෙන් ආවත් එක එල්ලේ බාරගන්නද එපා ඒක හරි කියලා. ඒ වගේම ප්‍රතික්ෂේප කරන්නත් එපා එකපාරට මගේ දෘෂ්ටියට අහුවෙන්නේ නැහැ කියලා. මගේ දෘෂ්ටියත් වරදින්න පුළුවන්. අනිත් එක්කෙනා වරදින්නත් පුළුවන්. ඒ නිසා තමන් තීරණය කරද්දීපා තමන් කියන එක හරි කියලා. මොකද අපි ශාස්ත්‍ර වහන්සේ වශයෙන් පිළිගන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ වෙන බුදුහාමුදුරුවෝ කිව්ව එකට අනුකූලද කියලා බලන නිසා මගේ දෘෂ්ටියට අනුකූලද කියලා බලනවා නෙමෙයි. අද ගොඩාක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මේ උගත් දෙන තම තමන්ගේ දෘෂ්ටියට හරිද කියලා බලන්න යන්නේ අනුන්ගේ අදහස. දැන් අපි හිතමු මස් මාංශ අනුකූලව පිළිබඳව ගත්තොත් සමහර කේසක් එක්තරා දෘෂ්ටියක් ඔළුවට දාගෙන ඉන්නවා. ඒත්තෝ හිතනවා මගේ දෘෂ්ටිය මතයි, ඒ නිසා අනිත් අය ඔක්කොම මගේ දෘෂ්ටිය අනුගත කරන්නට ඕනේ. අනුගත කරනකොට ඒගොල්ලෝ ඔක්කොම පවපාරයි. අපිට ඒ දෘෂ්ටි වැඩක් නැහැ. ඒ සම්බන්ධව බුදුහාමුදුරුව දේශනා කළා තියෙනවා යම. ඒ දේශනාව දිහා බලලා බුදුහාමුදුරුව කිව්වේ මොකද්ද කියන කාරණය තීරණය කරන්න. ඒ නිසා බුදුහාමුදුරුවම දේශනා කරනවා එහෙම සැක කටයුතු කරක් ආපහුම ධර්මයට හා විනයට සසඳා බලන්න ධර්ම විනය දෙකට එකඟ වෙනවා කියන්නේ. මොකද්ද ධර්මය කියන්නේ? මොකද්ද විනය කියන්නේ? ධර්මය මොකද්ද බුදුරජාණන් වහන්සේ කිව්වේ? ධර්මයේ හරය මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ හා සැසඳෙනවාද කියලා බලන්න. මොකද්ද? දුක. දුකට හේතුව දුකින් මිදීම, මිදීමේ මාර්ගය. මිදීම කියලා කියන්නේ තණ්හාව නැති කිරීම, තණ්හාව නැති කිරීමේ මාර්ගය වාදස්ථානික මාර්ගය. දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. දුකට හේතුව කියන්නේ පංච උපාදානස්කන්ධය ඇතිවීමයි. හේතුව ප්‍රශ්නා ප්‍රශ්නා ඇති කරන මාර්ගය. මේ හතරයි ධර්ම, මේ හතර තමයි සංසන්දනය වෙනවා. ඊගොල්ල අවශ්‍ය දුක නැති කරගන්න කියන බුදුහාමුදුරුවෝ දේශනා කළේ දුක නැති කරන මාර්ගය කිව්වා. මේ මාර්ගයේ හික්මන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මාර්ගයයි. මේ මාර්ගය හා හික්මිය යුතු ආකාරයක් තියෙනවා. මේ හික්මනට උනේ ලෝභ, ද්වේෂ, මෝහ තුනී කරන්නේ නැති කරන්නේ. ඒ කියන මාර්ගයන් කවුරු මොනවා කිව්වද? කාගේ අදහසක් වුණාද? මේ මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරන පාරට වැටෙනවාද? ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරන පාරට වැටෙනවා නම්, තණ්හාව දුරු කරන පාරට වැටෙනවා නම්, චතුරාර්ය සත්‍ය ධර්මය හා එකඟ වෙනවා නම්, ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයක් හැටියට පිළිගන්න. දැන් උදාහරණයක් වශයෙන් ගන්න අන්තරාත්ම කතාවට. අන්තරාත්මය කියලා කියන්නේ මැරිලා අහසි පාවුවේ ඉඳලා තව කෙනෙක් දවස ගන්නක් ඉඳලා උත්පත්තියක් ලබනවා. දැන් ඕක බුදුරජාණන් වහන්සේ දුක දුකට හේතුව දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය කියලා දෙයක් කිව්වා. ඕකට එල්ල වෙනවද? එල්ල වෙනවද? නැහැ. ඕකට උදෙසා තරක කිරීම ලෝභ දේශ මොහ දුරු කරන්න හේතු වෙනවද? නැහැ. එහෙනම් බුදුදහමට ඒක වැරද්දක් නෑ. ඒක තරක කරලා ඒක ගැන බුදුහාමුදුරගේ දේශනාව නෙමෙයි. නිසා අපිට ඒක ඕනේ නැහැ. බුදුහාමුදුර දේශනා කරපු මාර්ගය කියන ඒ මාර්ගයේදී ගමන් කරනවා නම් ඒ ගමන් කරන තැනත්තාගේ ලෝභ දේශ මොහ තුනීවීමේ ප්‍රතිපදාව ඉස්මතු වෙන්න ඕනේ. ඒ කියන දේ ඒ ප්‍රතිපදාව ඉස්මතු වෙන දෙ හේතු වෙනවා නම් විතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් හැදීට බාර ගන්න. නිසා ඔය පින්නතුන් කොච්චර වමනාවෙන් ඇවිල්ලා බණ ඇහුවද ඒ අහන බණ හැමතිස්සෙම මෙන්න මේ කියපු විදිහට තෝරලා දෙන්න ගන්න. මම හැමතිස්සෙම උත්සාහ ගන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනයට අනුව කරුණු පහදලා දෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කර්ම රැස් කරන හේතු කිව්වා. කොහොමද කර්ම රැස් කරන්නේ? ලෝභ දේශ මොහ අලෝභ අදේශ අමෝහ හේතු කරගෙන. තව තවත් තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනාම් වික්ඛවේ සම්මා වදාමි. මානෙනි මම චේතනාව කර්මයේ ප්‍රකාශ කරනවා. නැත්නම් ක්‍රියාව කර්මය කියලා දේශනා කළේ නැහැ. කර්ම ශක්තිය වශයෙන් ක්‍රියාව නෙමෙයි තේරුම් කළේ. ක්‍රියාව කරන්නට හේතු වෙච්ච චේතනාවයි කර්මය කියලා දේශනා කළේ. ඒකයි චේතනාම් වික්ඛවේ කාමං වදාමි කියලා දේශනා කළා. ඒ වගේම කර්ම ඇති වෙනක ලෝභ ද්වේෂ මෝහ අලෝභ අදේශ අමෝහ කියලා හයක් දේශනා කළා. ඒතර චේතනා කියන්නේ මොනවද? චේතනා කියන්නේ මොනවද? ලෝභ ද්වේෂ මෝහ අලෝභ අදේශ අමෝහ. ඔය හය තමයි චේතනා කියන්නේ. ඕනෑම කර්මයක් කරනකොට ඒ කර්මය ඔය හයෙන් එකකට ඇතුළත් වෙනවා. අලෝභ අද්වේෂ අමෝහ චේතනාවන්ගෙන් එකකට ඇතුළත් වුණොත් ඒක කුසල කර්මයක්. ලෝභ ද්වේෂ මෝහ චේතනාතනෙන් එකකට ඇතුළත් වුණොත් ඒක අකුසල කර්මයක්. දැන් කුසල අකුසල තේරුම් ගන්නට පුළුවන්. ලෝභ කියනකොට මතක තියාගන්න තෘෂ්ණාව තමයි ඒකේ මුල. ලෝභ ද්වේෂ මෝහ උපරම තෘෂ්ණාව මුල් වෙනවා. ප්‍රශ්නාව අතහැරීමේ කටයුතු තමයි අලෝභ ආදේශ අමෝ. දැන් මේ හැම දෙයකටම හිත මුල් වෙනවා. හිත මුල් වෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ කුබ්බංගම ධම්මා මනෝ සෙත්තා මනෝමය මනසාචේ පදුද්ධේන භාස්තිවා කරෝතිවා තතෝනං දුක්ඛමග්ගේති චක්කර්ම වහතෝ පද. මනෝ කුබ්බංගම ධම්ම මනෝ කියන්නේ සිත නැත්නම් විඥානය. කුබ්බංගම ධම්ම සියලුම චෛතසික ධර්මයන්ට චෛතසික ධර්ම කියන්නේ නාමස්කන්ධය. නාමස්කන්ධේ වේදනා සඤ්ඤා සංඛාර කියන කොටස් තුනයි. වේදනා සඤ්ඤා සංඛාර කියන කොටස් තුනේ අතුරෙන් තමයි ඔක්කොම චේතනා ටික අරගෙන. විඥානය කියන එක තමයි මනෝ කියලා කියන්නේ. විඥානය නැත්නම් මනස තමයි චේතනාවලට මුල් වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ අනුත්තර නිකායේදී මෙන්න මෙහෙම දේශනා කරනවා. ඒකේති භික්ඛවේ ධම්මා අකුසල අක්ෂල භාග්‍ය අක්ෂල පාඛික සබ්බේතේ මනෝ කුබ්බංගම මනෝ තේසං ධම්මානම් පඨමං උපජ්ජති අන්නදේව අකුසල ධම්මා. කියන අකුසල පැත්තේ දෙනවනම් ඊගාවට අන්නදේව කියන්නේ පෙරපසු නොවි. ඒකේති භික්ඛවේ ධම්මා අකුසල යම් කිසි අකුසල ධර්මයක් තියෙනවා නම් අකුසල භාගීය අකුසල පක්ෂයක නැඹුරු වෙච්ච යම් දෙයක් තියෙනවා නම් සබ්බේතේ මනෝ කුබ්බංගම ඒ හැම එකක්ම මනස පෙරට පුටගෙනයි තියෙන්නේ කියනවා. මනෝ තේසං ධම්මානම් පඨමං උපජ්ජති ඒ සියලුම ධර්මයන් ඉස්සෙල්ල උපරින්නේ මොකද්ද? මනෝ මනසයි. අන්නදේව අකුසල ධර්ම පෙරපසු නොවීම මේ අකුසල ධර්මයන් ඇති වෙනවා. ඒකයි කියන්නේ නැත්නම් මනස ඇති වෙලා ධර්මයන් ඇති වෙනවා කියන එක නෙමෙයි. මනස පළමුව හටගනිද්දීම චේතන නැත්නම් චෛතසික එතන තියෙනවා. ඒ වගේම කුසල පක්ෂයේත් එහෙමයි. මනස පළමුවෙන් හටගන්නවා අන්වදේව කුසල ධම්මා. මනස පළමුවෙන් හටගත්ත ගමන් ඒකත් එක පෙරපසුම වී කියන එක තේරෙනවද? ඉස්සර වෙන්නේත් නැහැ, පහු වෙන්නේත් නැතුව ඒ එක්කම හටගන්නවා කුසල ධර්මයන් කුසල චේතන. කුසල අකුසල වලට පෙරටුවන්නේ මොකද්ද? මනසයි. එකයි කියන්නේ මනෝ පුබ්බන්ද මා ධම්මා මනෝ සෙක්ඛා මනෝමය. මනසාචේ පදුත්තේන ඒ මනස ප්‍රදූෂ්‍ය වෙන්නේ මොනවයින්ද? මනස නම් පිරිසිදුයි. මනෝ කියනකොට ඒ මනස පිරිසිදුයි බොහෝ අපිරිසිදු වීමක් වෙනවා. පවස්තර මිදම් භික්ඛවේ චිත්තං. සිත කියන එක බොහෝ ප්‍රභාෂරයි. පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලිතේහි උපක්ඛිලිතං. ඒ උනාට සිත ආගන්තුක උපක්ඛිලේශයන්ගේ පිළිතු වෙනවා. ප්‍රභාෂර වූ සිතේ ආගන්තුක උපක්ඛිලේශ මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ ඒ මුල් කරගත්ත අනිත් කෙලෙස් ඔක්කොම. අලෝභ, අද්වේෂ, අමෝහ ඒ මුල් කරගත්ත අනිත් ධර්මතාවයන් ඔක්කොම ඒවත් සමාන කෙලෙස්. මේ කාරණා හය නිසා මේ කාරණාවන් එක්ක සම්බන්ධ වෙච්ච දැන් අපිට බය. බයනොත් සිත කෙලෙට වෙනවා. බයෙන් සිත කෙලෙට නැට බය වැදෙන්නේ මොකක් යටතේද? ද්වේෂයේ යටතේ. දැන් ලෝභය කියන ධර්මය ඇති වෙනවා. ලෝභය කියන ධර්මය අපිට යම් දෙයකට තෘෂ්ණාවක් ඇති වෙනවා. මට මෙහෙම මෙහෙම වේවා, මට මෙහෙම මෙහෙම ලැබේවා කියලා තෘෂ්ණාවක් ඇති වෙනවා. ඇති වෙච්ච ගමන් තෘෂ්ණාව මොකක් කියලාද අහන්නේ? ලෝභ කියන සයිසිකේ යට. ඒ ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, ද්වේෂ, මෝහ යাদী වශයෙන් ධනකොට ඕයෙන් තමයි පිරිසිදු මනසේ කිලුට වීම සිද්ධ වෙන්නේ. ආගන්තුකේහි උපක්ඛිලිතේහි කියලා කිව්වේ ඔන්න ඔය ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ අකුසල මූලයන් හා හෝ කුසල මූලයන් හෝ වේවා ඒවට සම්බන්ධ වෙලා තියෙන අනිකුත් චෛතසික ධර්මයන්ගෙන් මේ මනස කිලුට වෙනවා. එතකොට ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් කිලුට වෙච්චහම ඒකට කියනවා අකුසල කර්ම කියලා. පිරිසිදු මනස අලෝභ ආදේශ මොහ චේතනාවල සම්බන්ධ වෙච්චහම කියනවා කුසල කර්ම කියලා. මේ විදිහට කුසල අකුසල කර්ම විග්‍රහය බුදුහාමුදුරුවෝ දේශනා කළා. එසේ දේශනා කරලා ඒ කුසල පැත්තේ විපාක එනකොට ඒ ස්වභාවය කිව්වා මනසාචේ පදුත්ථේන භාසතිවා කරෝතිවා. එසේ ප්‍රදූෂ්‍ය වූ කිලිත වූ නැත්තම් ලෝභ, ද්වේෂ, මෝහ සහගත මනසින් කරන්නාමු දෙයක් හෝ කියන්නාමු දෙයක් තියෙනවනම් තතෝනම් දුක්ඛමන් වේති. එතෙන් පටන් දුක්ඛං අනුනේති. ඔහු අනුව එනවා. මොකද්ද දුක? කායික දුක්, මානසික දුක් දෙකම. දුක් වෙන්නේ මොකක්ද? තමන් කරන ලද්දා වූ කායික හෝ වාචසික කර්ම නිසා. දර කායික වාචසික කියනකොටම මනස එතන තියෙනවා. මොකද ස්වභාවයෙන්ම මනස කිලුට වෙලා මේ දේවල් කරන්නේ. ඒතොර සිතින් කයින් වචනයෙන් කියන සුන්දර මෙතන බලපාන. ඒ වයින් කරපු යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ හේතු කොටගෙන දුක් විපාක ලැබෙනවා. දැන් අමුතු විග්‍රහයක් ඕනේද සුවදුක් ලබනවා කියන එකද? දැන් තේරෙනවා කොහොමද සුවදුක් ලබන්නේ කියලා. දැන් ඊගාවට ඕකේ කිව්වේ නැහැ බුදුහාමුදුරුවෝ. ඉස්සර ආත්මය කරපු අය විපාක තමයි මේ එන්නේ කියලා. තමන්ගේ මනස කොයි විදිහකට අපිරිසිදු චේතනාවෙන් කළා නම් යම ඒ හේතු කොටගෙන පසෝ එතැන් පටන් පසුපස එනවා දුක. එතැන් පටන් කිව්වේ ලබලාත්ම කියන එක නෙමෙයි. එතෙන් පටන් ගන්නේ ඒ ක්‍රියාවෝකල මොහොතේ ඉඳලා ඒ බුත එයා පසුපස එනවා. ලැබිච්ච ඕන වෙලාවක විපාක දෙනවා. මෙතෙන්දි වෙන්නත් පුළුවන් තාතරකින් වෙන්නත් පුළුවන්. ඒ වගේමයි කුසල පැත්ත. මනෝ කෝපංගම ධම්මා මනෝ සිතා මනෝමය. මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා. මොකද පසන්නේන මනසා කියන්නේ අලෝභ අද්වේෂ අමෝහ සහගත සිතෙන්. භාසති වා කරෝති වා යයිනම් හෝ කරයිනම් හෝ. මෙතන පිළිසිදු මනස කියන එක එතන තියෙනවා. සිත කය වචන කියලා තුන්දරම තියෙනවා. තතෝනම් සුඛමන් වේති. එතෙන් පටන් ඒතරත්තාට ඔහු අනුවක් වෙනවා සුවය. කායික සුව මානසික සුව දෙකම. කොහොමද? ඡායාමාන පායිනි අතහැර නොයන්නා වූ සෙවනල්ල වගේ. ඒ කියන්නේ කුසල කර්මයන් කරනවා නම් ඒකේ විපාක සෙවනල්ල වගේ කියලා කිව්වා. සෙවනල්ල වගේ කියලා කිව්වේ සමන්ත කිසි බරක් එන්නේ නැහැ. පසුපස්සෙම එනවා මරක් එන්නේ නැහැ. අනිත් උපමා බලන්න. ගැල වගේ. ගැල එනකොට තනියෙන් එනවද නිකන් එනවද? හරකෙක්ව ගැලද කියලා බඳින්න නිකන් ගත්තන්නද? නැහැනේ. පටවල දක්වන්නයි. එහෙනම් ඒ කියන්නේ නිකන් ගැල එනවා වගේ නෙමෙයි පටවගෙනයි එන්නේ. ඒ කියන්නේ දුක ක්‍රමයෙන් වැඩි වෙනවා. දුකම තහවුරු කරලා ඉතින් නම් ඡායාව අනපායිනි කියන නොහැර එන සෙවනැල්ල වගේ නවත්තන්න බෑ කාටවත්. දැන් Taman එක එන සෙවනැල්ල. ඒ කවුරුහරි කියලා එන්න එපා කියලා නියෝගයක් කරනවා. නවත්තන්න සෙවනැල්ල? බෑ. මොන ක්‍රමයකටත් සෙවනැල්ල නවත්තන්නේ නැහැ. ඒ වගේ තමයි අවශ්‍ය දේ හින්දා ඒක කියන්නේ. අනවශ්‍ය දේ නෙමෙයි. අවශ්‍ය දේ. ඒකෙන්ද අවශ්‍ය දේ කාටවත් නවත්තන්න බෑ. ඒකේ සුව විපාක තමන් තේරෙනවා. කවදද ලබනාත්මද? නෑ. කුසල කර්මයෙන් කරපු තැන් හිටා. මේ පින්නතුන් දැන් කුසල කර්ම කරනකොට විපාක ලැබෙනවා. කරන කුසල කර්ම වල විපාක ලැබෙනවා. ලැබෙන්න නම් ඕනේ. බුද්ධ ධර්ම කියන්නේ ඒකයි. නොලැබෙනවා නම් කොතනක හරි වැරද්ද තියෙනවා. දැන් අපි මේ වැරද්ද හොයාගන්න ඕනේ. කොතනද මේ වැරද්ද තියෙන්නේ? අපි කරන කුසල අකුසල කර්මයන්, විශේෂයෙන්ම අකුසල කර්මයන් මේ විපාක බලාපොරොත්තු වෙන්නේ නැහැ කවුරුත්. බලාපොරොත්තු වෙන්නේ නැති වුණත් අකුසල කර්මයන්ගේ විපාක ලැබෙනවා. දැන් පිළිගන්න බලන්න හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ කුසලයක් කරපුවාම ඕකේ විපාක. මොන්තර ප්‍රාර්ථනා කරනවා පෙරලි පෙරලි ප්‍රාර්ථනා කරනවා කුසල විපාකේ ලැබේවා ලැබේවා කියලා. අකුසල විපාකේ නම් කවුරු ප්‍රාර්ථනා කරන්නේ ලැබේවා කියලා. ඒ වගේ අකුසල විපාකේහි විශේෂයෙන්ම කරන අකුසලෙහි විපාකය ප්‍රාර්ථනා නොකල නොලැබෙනවා නෑ. ලැබිය යුතු කර්ම විපාකයක් කියනවනම් ලැබෙනවා. ඉතින් එහෙනම් ඒක ප්‍රාර්ථනා නොකලත් ඒ විදිහට ලැබෙනවා නම් කුසල කර්මයෙන් ගැන ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ. කුසල කර්මයේ විපාක ඒ විදිහට ලැබෙනවා. හැබැයි කුසල කර්මය ප්‍රාර්ථනා කළොත් මොකද වෙන්නේ? කුසල කර්මයේ ශක්තිය ප්‍රශ්නාවෙන් කිලුට වෙනවා. ප්‍රශ්නාවෙන් කිලුට වෙච්චහම ලබන දින උදාර ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. සමහරවිට මෙලව ආනිසංස ලබන්න තියෙන්නේ මෙලව ආනිසංස ලැබෙන්නේ නැති වෙනවා. ඊළඟ ආත්මයකදී ආනිසංස ලැබෙන්න පුළුවන්. හැබැයි ඒකත් විශ්වාස නෑ. ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. එනිසා කොයි ආකාරයකින්වත් කරන කුසලය ප්‍රාර්ථනා මුල් කරලා කරමින් ප්‍රාර්ථනා කරන්න ප්‍රාර්ථනා කරනවා නම් නිවන විතරක්. ඒ කියන්නේ එතන කාමයක් නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. වැයකට වෙන මොනව ප්‍රාර්ථනා කළත් ලැබේවා කියලා ඒ හැම දෙයක්ම මොනවද? තෘෂ්ණාවයි. නිසා තෘෂ්ණාවෙන් ඒකාන්තයෙන්ම කරන කුසල කර්මය කිලුට වෙනවා. තණ්හා, දිට්ඨි, මාන කියන
මේ ආකාර තුනෙන් පිළිතුරු වෙනවා කියලා හිතා. දැන් යම් කිසි විදිහකින් මොනවා හරි කළා. හොඳ කුසල කර්මයක් කළා. ඒ කුසලයේ දෙවියන්ට පවරන දෙවියන්ගෙන් ඉල්ලනවා මට මේක පිටක් ලැබේවා කියලා. ඒකට බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම පිටක් ලැබෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම පිටක් ලැබෙන්නේ නැහැ කියලා කියලා තියෙන එකට ඇත්ත නෑ අපිට ලැබෙනවා කියලා අපි හිතන එකද ඇත්ත? මොකද ඇත්ත? බුදුහාමුදුරුවෝ කියන එක පිළිගන්නට ඕනේ නැත්නම් ඉතින් අපි ශාස්ත්‍රඥ වහන්සේ දැහැව වෙන්නේ නැහැනේ. ඉතින් එහෙනම් අර හිතීම නිත්‍යා දෘෂ්ටියෙන් පිළිපෙලා. මේක වෙන්නේ නැති දෙයක්. එතන එහෙම දෘෂ්ටියෙන් ඒක කෙලිතු වෙච්ච ගමන් තණ්හාව එතන පිටිපස්සේ තියෙනවා. ඒක තණ්හා දික්ඛි කියන මේ දෙකම තියෙනවා. ඒ තණ්හා දික්ඛි කියන එකට මායාවක් එතනම තියෙනවා. මොකද මම යමෙකුට යාඥා කරන්නේ මට බෑ, අනේ මට පිටක් වෙන්නේ කියලා මට වැඩි ඔබලුයි කියන සංකල්පයෙන් නෙමෙයිද? මට වැඩි ඔබට හැකියාව තියෙනවා. මට වැඩි ඔබ ලොකු. ඒ නිසා මට ඔබෙන් පිටක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියන්නේ මට බෑ. මම හැමතිස්සෙම බාල වෙලා. සමානිය එතන තියෙනවා. ඉතින් මේ මානේ පුදුම හීන මානයක්. මිනිස්සු හරියට දේව භක්තික වෙලා ඒ දේව භක්තිය කියන්නේ ඒකේ අන්තයටම ගිහිල්ලා දෙවියන්ගෙන් පිහිටක් ලබන්න බෑ කියන එක අහන්නටවත් කැමති නෑ. ඒ වුණාට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකද්ද? මනුෂ්‍යත්වයට දෙවියොත් නමස්කාර කරනවා. මනුෂ්‍යත්වයට දෙවියෝ නමස්කාර කරනවා නම් මනුෂ්‍යයන් කියලා දෙවියන්ට නමස්කාර කරන්න ඕනේද? නෑ. මනුෂ්‍යයෝ කියලා දෙවියන්ට නමස්කාර කරනවා නම් ඒ කියන්නේ මනුෂ්‍යයාගේ මනුෂ්‍යත්වය අඩු වෙලා තියෙනවා. නිෂ්කම අඩු වෙලා තියෙනවා. තමන්ගේ ශක්තිය තමන්ගේ මනුෂ්‍යත්වයේ තරම දන්නේ නැතුව තමගේ මනුෂ්‍යත්වයේ තමාම අවඥාවට ලක් කරමින් පරිහානියටපත් කරන්නේ නෑ. මට වඩා ඔබලුයි කියලා සංකල්පෙන් ගිහිල්ලා යාඥා කරනවා, ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒ ඇත්තෝ ඒ විදිහට ඒ ඇත්තන්ට අපිට පිටක් වෙන්න බෑ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. බුදුහාමුදුරු දේශනා කරනවා අපිට තියෙනව නම් කර්මයක් උපපජ්ජ වේදනීය වූ අපරාපරිය වේදනීය වූ වශයෙන් විපාක දෙන්නේ. අපි කොච්චර යාඥා කරලා ප්‍රාර්ථනා කරත් ඒකේ විපාක නවත්තන්න සමත් කෙනෙක් මේ කොතනකවත් නැහැ කියලා. ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙකුට හිතන්න ඕන දෙයක් තමයි සිතේ මතක තියාගන්න එක තමයි මේ ලෝකයේ උපදින සෑම සත්වයකම සත්නාමී ඉපදිලා ඉන්නවා නම් පිහිවලා ඉන්නවා නම් ඒ සෑම සත්වයම කර්මයේ දායාදී කොටගෙනයි ඉපදිලා තියෙන්නේ. කර්මයේ සතිය කොටගෙනයි ඉපදිලා තියෙන්නේ. කර්මයේ ඥාතියා කොටගෙනයි ඉපදිලා තියෙන්නේ. කර්මයේ එකම පිළිසරණ කරගෙනයි ඉපදිලා තියෙන්නේ. කම්මස්සකා මානව සත්තා සුභ මානවද කියනවා. මානවකයේ තරුණය සත්වයෝ කර්මයේ ස්වකීය කොට සිටිනා. කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ සත්වයාගේ මූල කාරණේ කර්මයයි. මූල හේතුව කර්මයයි. කම්ම යෝනි, කම්ම බන්දු එකම ඥාතියා නෑදෑයා කර්මයයි. කම්ම පටිසරණ එකම පිළිසරණ කර්මයයි. කම්මං සත්‍යේ විභජති. කර්මය විසින් සත්වයාව විභජනය කරනවා, බෙද බෙදා දානවා. යහට මෙහට කොයි ආකාරයෙන්ද බෙද බෙදා දාන්නේ? යදිදං හීන පනීතතාය, හීන ප්‍රනීත වශයෙන් නැත්නම් සැපදුක් ලැබීම් වශයෙන්. සැප දුක් ලැබීම වශයෙන් කර්මය විසින් බෙදනවා කිව්වා මිසක් නොපෙනෙන දෙවියෙක් විසින් බෙදනවා කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. අනිත් ආගම්වල නම් කියන්නේ ඒක දෙවියන්ගේ කැමැත්ත අනුව සිදු වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාමයක් කැමැත්තට සිදු වෙන එක දෙයක් නෙමෙයි. එහෙම ඊශ්වර නිර්මාණයකින් ඇතිවෙච්ච දෙයක් නෙමෙයි මේක. මේක හේතු ප්‍රත්‍ය අනිසහකට දෙයක්. ඒ නිසා කර්මය තමයි හේතු කොටගෙන තියෙන්නේ. කර්මය කුෂ්ණාවමු කරලා තියෙනවා, අවිද්‍යාවමු කරලා තියෙනවා. ඒ කර්මයේ විපාක වශයෙන් සෝදුක් ලැබීම සිද්ධ වෙනවා. අපි හැම මෙතන ඉන්නවා නම් යම් ප්‍රමාණයක් දහසක් ඉන්නවා කියන්නේ මේ හැම දෙනාම ඉපදිලා තියෙන්නේ කර්ම කීයකින්ද? එක කර්මයකින්ද? එක කර්මයකින් ඉපදිච්ච දෙන්නේ නැහැ. මේ දහස ඉපදිලා තියෙන්නේ කර්ම දහසකින්. ඒ කර්ම දහසෙත් නානත්වයක් පවතිනවා. අබලද බලකම් පවතිනවා. ඒ කර්මයන්ගෙත් කියනවා ශක්තිමත් කර්ම තියෙනවා. බොහොම ප්‍රබලයි. සමහර කර්ම තියෙනවා මිශ්‍රයි. අත්‍යවික්‍රමේ කම්ම සුඛං සුඛ විපාකං. බොහොම පිරිසිදුයි පිරිසිදු විපාක ලැබෙනවා. අත්‍යවික්‍රමේ කම්ම කන්නං කන්න විපාකං. හරි අකුසලයි. අකුසල කර්මයක් අකුසල විපාක ලැබෙනවා. අත්‍යවික්‍රමේ කම්මං කන්නං කන්න විපාකං. අත්‍යවික්‍රමේ කම්මං කන්නං කන්නං කන්න විපාකං සුඛං සුඛ විපාකං කන්න සුඛං කන්න සුඛ විපාකං. ඒ කියන්නේ මේ කර්මය කලවි සුදුයි කලසුදු විපාක ලැබෙන කුසල අකුසල දෙකෙන් දෙකම මිශ්‍රයි. ඒ දෙකෙන් විපාක ලැබෙනවා. තවත් කර්මයක් තියෙනවා කලුත් නෑ සුදුත් නෑ කලසුදු විපාක දෙකම දෙන්නේ නෑ. ඒ කියන්නේ කර්ම ක්ලේශය පිණිස කර්මයන් ක්ෂය කිරීම පිණිස හේතු වන කර්මයකට කියනවා. ඒ විදිහට කලසුදු විපාක දෙන්නේ නෑ, කලු විපාක දෙන්නේ නෑ, සුදු විපාක දෙන්නේ නැති කර්ම. ඒ කියන්නේ රහතන් වහන්සේගේ සියම්කද ක්‍රියා සිත් කියලා කියන්නේ ඒවට තමයි. ඉතින් අපි ප්‍රත්‍යඥයන් වශයෙන් සැප ලබන්න කැමති. ඒසත් අකමැති කෙනෙක් කියලා සැප ලබන්න මම හිතන්නේ කවුරුවත් සැප ලබනවා කියන්නේ අකමැති. ඒ සැප ලබන්න යන මාර්ගය හරිද වැරදිද කියන එකයි තීරණය කර ගන්න ඕනේ. ඉතින් බෞද්ධයන් වශයෙන් මේ සැප ලබන්න තියෙන මාර්ගය හරිද වැරදිද, අපි යන මාර්ගය හරිද වැරදිද කියලා තීරණය කරන්න බොහොම පහසුයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව දිහා නැඹුරු විචාම බුදුහාමුදුරු කර්මය ගැන මොකද කිව්වේ, කොහොමද කර්ම රැස් වෙන්නේ කියලා දේශනා කළ ආකාරයේ සිතාවක් ඉතල විමසලි මාත සිතන්න. සැප විපාක සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සුභ මානවකයාට ඒ සඳහා කුසල ප්‍රතිපදාවක් තියෙනවා. ඒ කුසල ප්‍රතිපදාව පුරන්න කියලා. අපි මේ පින්නතුන්ට නිරතුරු මතක් කරන දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කර්ම පහ අපි හැම දිනම කැමති කාරණා පහ. පංචමේ දහපති ධම්මා ඉත්තා කර්තා මනාපා දුර්ලභා ලෝකස්මින් කියන. ගොඩපතිය මේ ධර්ම පහක් තියෙනවා. අපි සෑම දිනාටම ඉෂ්ටයි කාන්තයි මනාපයි. දුර්ලභා ලෝකස්මින් ලෝකයේ එක දුර්ලභයි. මේ කාරණා පහ ආයුක්කෝ ගහපති ඉත්තෝ කන්තෝ මරණකෝ දුර්ලභෝ ලෝකස්මින්. ආයුම් කියලා කිව්වේ දිගුකල් ජීවත් වන්න ලැබේවා කියන කාරණය. අපි කාට ඉෂ්ටයි කාන්තයි මනාපයි. නමුත් හුඟ දෙනෙකුට ජීවිතාවශ්‍ය ලබන්න බෑ. මේ ටිකේම මැරෙනවා මැරෙනවා රීත මැරෙනවා කොහොම අවුරුදු 70කට අඩුයි. 52යි 53යි 65යි 69යි මේ ටිකේ වැඩිම දිස්සක 69යි. ඒ කියන්නේ අවුරුදු 70කට අඩුයි කියලා. අනිත්‍ය කොහොම ඉතාලි මේවා. ඔයිට වැඩි ඇත්තොත් මැරිලා ඇති නම් අපිට අහන්න ලැබෙන්නේ ওই තත්ත්වය. එතකොට කොහොමද අවුරුදු 90ක් 95ක් විතර ගිහිල්ලා මැරුණයි කියනවා නම් මොහොතයි. ඒ කාලේ තුල වන්න සම්පත්තිය රැකෙන්නට, ඒ කියන්නේ ප්‍රේමනාත භාවයේ රැකෙන්නට තමන්ගේ ඒ ජීවිත කාලය වික්තර ජීවත් වෙන අතරේදී වර්ණ සම්පත්තියක් රැකේවා කියලා දෙයක් තියෙනවා නම් ඒක ඊට වඩා දුර්ලභ කාරණයක්. වර්ණ සම්පත්තියක් රැකිලා කායික මානසික හැම සුවයක් ලැබෙමින් නැති වෙන්න ලැබේවා කියනවා නම් ඒක ඊට වඩා දුර්ලභයි. ඊට වඩා දුර්ලභයි ඔය වයසට ගිහිල්ලා ඔක්කොම තියාගෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඔය ඔක්කොටම වැඩි වෙලා ඉන්න තියනවා නම් ඊටත් වැඩි දුර්ලභයි. ඔය ඔක්කොටම වැඩි දුර්ලභයි වයසට ගිහිල්ලා සියලුම සැපත් සහිතව වර්ණ සම්පත්තියත් සහිතව සියලු යසසත් එක්කලා ජීවත් වෙමින් බොහෝ කාලයක් මෙතනින් මැරිලා ස්වර්ගයට යේ වාසල දෙයක් තියනවා නම් හොත්තනක උපදී වාකර දෙයක් තියෙනවා නම් ඒක ඊටත් වඩා දුර්ලභයි. මේ කාරණා පහ පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉමේ සංකෝ ගහපති පංචන්නං ධම්මාන න ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි. ගෘහපතිය මේ කාරණා පහ ආයාචනා හේතුවා පත්තනා හේතුවා කොතනකවත් ගිහිල්ලා යද්දුවට යද්දටවත් ප්‍රාර්ථනා කළාටවත් න පටිලාභං වදාමි ලැබෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ලැබෙන්නේ නැහැ කියලා දේශනා කළා. ඔය ඇත්තන් කොතනකට ගිහිල්ලා ප්‍රාර්ථනා කළා? කොහාට කොහාටද යන්නේ දැන් ප්‍රාර්ථනා කරන්නේ? දෙල්ලංගල ගිහිල්ලා ප්‍රාර්ථනා කළා. ඉල්ලාවට ගිහිල්ලා ප්‍රාර්ථනා කළා. කැලණියට ගිහිල්ලා ප්‍රාර්ථනා කළා. රුවන්වැලි මහසායට කිරිවෙහෙරට ගිහිල්ලා ප්‍රාර්ථනා කළා. ඥාඥා කළා. ඊගවට තාපෝදය. ඊගවට යනවා මුන්නේශ්වරම් ගිහිල්ලා ප්‍රාර්ථනා කළා. මොන්නේ? ඒක තරම ජෝඩුවක් මුන්නේශ්වරම් ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා මේ බබාලා බබෙක් හම්බෙන්නේ කියලා. ඉතින් එතෙන්දී උපදෙස් ලැබිලා තියෙනවා එළුවෙක් දෙන්න කියලා. එළුවෙක් කපන්න කියලා. ඉතින් පස්සේ මම අහුව ඉතින් එළුව කපනවාද එළුව කැමතිද දන්නේ නැහැ කියලා. ඒකට කියනවා එතෙන්ද ගෙනිච්චාම හරි පුදුමයි. එතෙන්ද ගෙනිච්චාම එළුව හාල් කියලා ඔළුව වරනවා. කොහොමද බෙල්ල ඒ වගේ බෙල්ල කපලා ඊට පස්සේ ඔය අතර ටික දවසක් ගියා බබෙක් හම්බ වෙලා. බබා කපුනේ කපපු මාක් එක තියෙනවා. මාක්වත් ඉන්න වැරදි එන්නේ. මොකද ඔය බබාගෙන ඒ මාක් එක තියෙනෝනේ බෙල්ලේ. මොකද බෙල්ලයි කපලා තියෙන්නේ කපුල නෙමෙයි. එහෙනම් කපුල නැතුව පුළින්ද? පොනේ. නමුත් ඔය බෙල්ලේ මාක් එකක් නැහැ කපුලේ මාක් එකක් තියෙන එකින්ද ඒ ළමයා වෙන්නේ? බෑ ඒ එළුවා වෙන්න බෑ ළමයා. නමුත් හැබැයි යම් විදියකින් ඔයත් කියනවා නම් ඒ ළමයායි මේ අම්මට බබා වුනේ කියලා ඒක නම් හොඳකට වෙච්ච එකක් නෙමෙයි. මොකද බරුන්තාවු එළුවා අරයන් එතනම පොසේ උපදිනවා නම් අර කාලියකින්ද ඒ කතාව තමයි ගන්න වෙන්නේ. බලන්න දෘෂ්ටි නිසා දැන් ඔය මිනිස්සු යාඥාවට ප්‍රාර්ථනාවට ගිහිල්ලා ඇදගෙන වැටෙන හැටි. ඉන්නවදී ඕන තැනක මේ පින්නතුන්ගේ අතරේ ඉන්නවනම් හරි කොතනක හරි ඉන්නවනම් ඔය කොතනකට ගියත් යාඥා කරන්න ප්‍රාර්ථනා කරන්න. කෝවිලකට හරි දේවාලයකට හරි ඔය පන්සලක තැනකට හරි එහෙමත් නැත්නම් අපි හිතමු ඉන්දියාවේ සායිබබාගෙන් කරන්න හරි මෙහි සායිබබාගේ මධ්‍යස්ථානයකට හරි තවත් කවුද ඉන්නේ? ඈ? තව තවත් තියෙන අනේ දෙයක් නැහැ. ඈ? වෙද? සම්බරදේ. ඒ ඒ දේව මණ්ඩලෙන් නම් කොහොම ගාලා වැඩි වෙනවා. ඈ? දැන් ඉස්සරහට තවත් වැඩි වෙනවා. මොකද ඔය එක දෙවියෙකුට කිව්වත් මිනිස්සු දෙවියෝ කොච්චර ආරාධනා කරත් යාඥා කරත් මොනවා ලැබුණත් මිනිස්සු තෘප්තිමත් වෙන්නේ නැහැ. හැමදාම හරි. එතන තව දෙවියෙක්ව හරි මවනවා ඊළඟ ටික හදාගන්න. හැබැයි පින්වත් මේ දෙවියන් කතාව මේ දෙවියෝ ඉන්නවා. නමුත් මේ කියන්නේ දෙවියන් යදිමින් සැප ප්‍රාර්ථනා කරනවා නම් ඒක නිෂ්පර දෙයක් කියන එකයි මේ කියන්නේ. කවදාවත් ඒක යහපතක් කරසිල්ල වෙන්නේ නැහැ. ඒ කියන්නේ බලන්න කල්පනා කරලා බුදුහාමුදුරුවෝ මේ කියපු කාරණා පහට අන්තර්ගත නොවෙන්නට ඔය ඇත්තන්ට මොනවද ප්‍රාර්ථනා කරන්න පුළුවන්, මොනවද යාඥා කරන්න පුළුවන්? කිසිම දෙයක් නැහැ. මොන සැපේ ප්‍රාර්ථනා කරත්, මොන දෙයක් ප්‍රාර්ථනා කරත් මේ ආයුෂ වර්ණ සැප යසස ස්වර්ගයේ කියන මේ කාරණා පහටයි අයිති වෙන්නේ. මේ කාරණා පහට අයිති වෙනවා නම් ඒ කියන දේ, ඒ ඉල්ලන දේ බුදුහාමුදුරුවෝ ඒක ගැන මොකද කිව්වේ? දැන් මේ කියනකොට ඔය ඔළුවේ තියෙන දෘෂ්ටි අයින් කරන්න. ඔළුවේ තියෙන දෘෂ්ටි අයින් කළා මැදස්ත වෙන බුදුහාමුදුරුවන්ගේ වචනේ මොකද්ද කියලා බලන්න. බුද්ධහමී මේන නකෝ ගහතති අරහති ආයු ආයාචිතුම්වා අභිනන්දිතුම්වා පිහේතුම් න අරහති සුදුසු නැහැ කරන්නට එපා. අරිය ශ්‍රාවකෝ ආර්ය ශ්‍රාවකෙක් විසින් ආයු ආයාචිතුම්වා අභිනන්දිතුම්වා ආයුෂය යාඥා කිරීම හා එහි අභිනන්දනය කිරීම, එහි තෘෂ්ණා කිරීම කරන්න එපා. කාටද මේ එපා කියලා කිව්වේ? අරිය ශ්‍රාවකේන ආර්ය ශ්‍රාවකෙක් විසින් මේ තත්ත්වය මේ දේ නොකළ යුතුයි කියලා තහවුරු කළම පෙන්වුවා. ඇයි බුදුහාමුදුරුවෝ එසේ තහවුරු කළේ? පින්වත්නි, බුදුහාමුදුරුවෝගේ කාලයට ඉස්සෙල්ලා මිනිස්සුවක් කළා, කෙලවරක් නැතුව කළා. ඒ දේව භක්තිය තියෙන සමයේදී තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. බ්‍රහ්මයා දෙනවයි කියනවා, ඊශ්වර දෙනවයි කියනවා. ඊශ්වර කියන කර්තව්‍ය බුදුහාමුදුරුවෝ ඉන්න කොටත් තිබුණා. ඊශ්වර නිර්වාණවාදී. එතකොට මේ හැම දෙයක්ම තියෙන කාලයක පහළ වෙච්ච බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේවා නිෂ්ඵලයි, මේවා කරන්න එපා, බුදු නුවණින් දැනගෙනයි මේ දේශනා කළේ. දැන් අපි බුදුහාමුදුරුවන්ගේ කීම එහාට පල්ලු කරලා අපි බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන්නේ ඉස්සෙල්ලා තියෙන දෘෂ්ටි ටික තමයි අපි ඔක්කොම ඔළුවට අරගෙන වැඩ කරන්නේ. බුදුදහම යටපත් කළා. අපි ශාසනය වනසනවා නෙමෙයිද? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා නොකළේ දේශනා කරයි කියලා හිතාගෙන කෝ දැනදෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට විරුද්ධ දෙයක් කරනවා නම් හෝ ඒ ධර්ම මාර්ගය අධර්ම මාර්ගය ලෙස ප්‍රකාශ කිරීමක් ඒ කරන්නේ, ඒ විනය මාර්ගය අවිනය මාර්ගය ලෙස ප්‍රකාශ කිරීමක් ඒ කරන්නේ, ඒ අසත්‍ය විශ්යන් මේ ශාසනය වනසනවා කියලා කිව්වා. ඔවුන් දෙවි මිනිසුන් සහිත ලෝකයාට අවැඩ පිණිසයි හැසිරෙන්නේ කියලා කිව්වා. දුක පිණිස පවතිනවා කියලා කිව්වා දෙවි මිනිසුන් සහිත ලෝකයාට. අද බෞද්ධ වූ අපි හැසිරෙන, අපි බොහෝ දෙනා හැසිරෙන ආකාරය දෙවි මිනිසුන් සහිත ලෝකයාට අවරදායකයි, දෙවි මිනිසුන් සහිත ලෝකයාට දුක පිණිසයි. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ ඒ දේශනාව කියනකොට මිනිස්සු ද්වේෂ කරනවා, ඒක අහන්න කැමති නැහැ. සමහර දින මම දන්නවා, මට සමහර දින ඇවිල්ලා කිව්ව මේ බණ කියනකොට රේඩියෝ එක වහනවා. මම බල කියනවා. ඈ රෙදි කෝ අහනවාද මොකද සායිස ඔබගෙන කියයි කියලා. ඈ එහෙනම් ගත් බලන්නේ අන්තයක නෙවෙයි ඉන්නේ. මම කියනවා නම් කියන දේ අවශ්‍ය බුදුහාමුදුරුවෝ කිව්වේ මහණෙනි යමෙක් මට බැන්නොත් ඒ කියන්නේ බුදුහාමුදුරන්ට බැන්නොත් ඔබලා ද්වේෂ සහගත වෙනවා නම් තරහ ගන්නවා නම් ඒ කාරණේ ඔබලා මගේ අවවාදය කරන්නේ නෙමෙයි. අහනවා ඔබලා තරහ ගත්තහම කොහොමද තීරණය කරන්නේ ඒ තරක්කා මට බලන්නේ මොන අර්ථයක් ඇතුවද කියලා? කොහොමද ඔබලා විසඳුමක් දෙන්නේ මේක හරිද වැරදිද කියලා ඔබලා තරහ ගත්තහම? මොකද කුද්දෝ අත්තන්න ජානති තරහ ගත්තහම අර්ථයක් වෙන්නේ නැහැ. කුද්දෝ ධම්මං පස්සති තරහ ගත්තහම කලයුත්ත නොකලයුත්ත වැඩි වෙන්නේ නැහැ. අන්ධං තමං තදාසෝති ඒ වෙලාවට අඳුරකින් අන්ධකාරයකින් වසා ගන්නවා මනුෂ්‍යයාගේ නුවර. යම්කෝ දෝ සහතේ නරය මොකද ඒ අඳුර ක්‍රෝධය කියන අන්ධකාරයයි. ඒ වගේම ප්‍රශංසා කරනකොට ඒකට ඇලෙන්නත් එපා. ඒ ඇලෙන්නේ නැතුව ඒකත් සිහියෙන් නොරින් ගන්න. මොකද ඒකට ඇලුනොත් ඒත් දන්නේ නැහැ මෙයා අර්ථවත් කරන ප්‍රකාශයක්ද නැත්නම් නිකන් භක්තියෙන් කරන ප්‍රකාශයක්ද කියලා. නිසා ඒකත් විමසන්න. ඒකත් නොරින් බලා ගන්න මේ කරන එක හරිද කියලා. රත්ත්‍රෝ අත්තන්න ජානාති රත්ත්‍රෝ ධම්මං පස්සති. ඇලිච්ච කෙනාට යම් පැත්තකට ඒ අර්ථය ධර්මය වැටහෙන්නේ නැහැ. ඇයි හේතුව? යන් රාගව සහතේ නර රාගයේ කියන ස්වභාවයේ මනුෂ්‍යව වහ ගන්නවා. මෝහෝ අත්තන්න ජානාති මෝහෝ ධම්මං පස්සති. හරියට කාරණා කාරණා සහිතව තෝරා බේරා ගන්න බැරි කෙනෙක්. එහෙම නැත්නම් අද තියෙන යනවා කාරණා කාරණා සොයා ගන්න බැරි නම් මෝහෝ අත්තන්න ජානාති කියලා කිව්වේ ඒකයි. මොකද එයාට ශක්තියක් නැහැ මොකක් හරිද මොකක් වැරදිද කියලා තීරණය කරන්න. එතකොට එයා සමහරක් වෙලාවට බොහෝ විටම කරන්නේ හරි කියලා හිතාගෙන වැරදි දේ. ඒකෙන් එයා විතරට පත් වෙන්න පුළුවන්. නිසා මේ කාරණා තුනෙන් යම් කෙනෙක් තීරණවලට එළඹුණොත් ඒක එයාට විපත පිටස පවතිනවා. තමන් කැමති දේ විතරක් නෙමෙයි බලන කියවෙන්නේ, තමන් අකමැති දේ බලට කියවෙනවා. තමන් කැමති ඔක්කොම තමන් ගන්න ඔක්කොම නම් බලින් කියන්නට ඕනේ. එහෙනම් බල කියන්න අවශ්‍යතාවය නැහැ. මොකද මෙච්චර දඟලන්නේ? ඔයත් ඔක්කොම දන්නවද? ඔයත් සර්ව සම්පූර්ණ නම් බල කියන්න අවශ්‍යතාවය නැහැ. අපි පුළුවන් තරම් දුරට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඉදිරිපත් කරමින් ඔයත් අන්ව ආලෝකමත් කරන්න අදහස් කරන්නේ හරි පාරට යන්න ඕන නිසා. පේනවා හැම දෙනාම පිළිගන්න දෙයක්. පින්වත්නි බලන්න අද අපි ඉන්න තත්ත්වය අපි කර්ම කර්මඵල විශ්වාසයෙන් බැහැර වූ නිසා ගන්නවද අද බුදුදහම ලංකාවේ නැහැ කියන දේ. ඔයත්තන්ගේ මුණා බෞද්ධයන් කියලා දැන් නම් ඉතින් මේ නිතර බණ අහපු නිසා සමහර මේ පිනතුන්ගේ ප්‍රතිචාරය වෙනස් වෙන්න පුළුවන්. ඒනවාද බොහෝ තැන්වලදී ඇසුවහම ප්‍රකාශ වෙන්නේ වෙනදයක්. බෞද්ධ ඉස්සෙල්ලාම ආපුවම ආගම මොකක්ද කියලා ඔක්කොම කියන්නේ බුද්ධාගමයි කියලා. ඒනවාද බෞද්ධ මාර්ගය පිළිබඳව අහපුවම දැනගන්න ලැබෙන්නේ ඒ ඇත්තන්ගේ ඇති බෞද්ධකම නැහැ කියන එක. අද අපේ සමාජයේ බෞද්ධ ලිංගය තියෙනවා. බෞද්ධ ලිංගය කියලා කියන්නේ බාහිරව හඳුනා ගන්න තියෙන ලක්ෂණය තියෙනවා. කොහොමද? හාමුදුරුවෝ ඉන්නවා සිවුරු දරාගෙන. පන්සල් හදලා තියෙනවා, චෛත්‍ය තියෙනවා, විහාර ගෙවල් ඔක්කොම තියෙනවා. උපාසකම් වල ඇවිල්ලා පන්සල්වල සිල් සමාදන් වෙනවා. දකින්න පුළුවන් ඔක්කොම. ඒ වුණාට ඒ කිසි තැනක දහම ක්‍රියාත්මක නැත්නම් බුද්ධාගම තියෙනවා. ඒගොල්ලෝ දැන් අපිට පන්සලක් ගත්තොත් පසලේ හාමුදුරුවෝ ඉන්නවා. නමුත් හාමුදුරුවෝ යාඥා මුල් කරගෙන කටයුතු කරන කෙනෙක් නා. ප්‍රාර්ථනා මුල් කරගෙන කටයුතු කරන කෙනෙක් නා. ඉන්සාරේ කොල් ගෙහෙන ඉතින් මොකද වෙන්නේ? ඔච්චර ශක්තිමත් එකක් දුර්වල වෙලා ගියාද? පොල් ගැනීම කියන එක කරනවා මිනිස්සු. Hindu ආකල්ප. ඒකෙන් පලිගන්නත් පොල් ගහනවා, ශාන්තිරත් පොල් ගහනවා, කටයුතු සාර්ථක වෙන්නත් පොල් ගහනවා, කෝකටත් අයි වගේ පොල් ගැනීම ඔහේ කෙරෙනවා. හරි? සමහර මිනිස්සුත් දන්නේ නැහැ කොහොමද ඇයි මේක කරන්නේ කියලා ඔහේ ගහනවා පොල් ගෙඩියක් කියලා. ඇස්වා රටව දොස්සන්නේ කියලා පොල් ගහනවා. ඉතින් හොඳයි සාමාන්‍යයෙන් කරනවා. ඒවත් දැන් අපිටම මේ මිත්‍යා විශ්වාසයේ භික්ෂුන් තුලින්ම ආවට පස්සේ මහජනයා කොහේ යන්න බෞද්ධයෝ? දොඩේ ඕකෙන් ශාන්තියක් සැලසෙන්නේ නැත්නම් මේ කියන්නේ කාමරුළු පොල් ගහන එක ගැන විතරක් නෙමෙයි මම දන්නා ඔය කවුරුත් පොල් ගහනවා කියලා. ඈ ඒකයි මේ කියන්නේ. ඉතින් කාමරුළු කළා ඒක වැරදුද නැත්නම් කියයි ඇයි හාමුදුරුවෝ මම හාමුදුරුවෝ පොල් ගහුවා ඉතින් අපි පොල් ගහපුවා මොකද? ඒක නම් මම කාමරුළු ගහපු එක ඉස්සර කරලා දැම්මා. ඉස්සරහට දාලා ඒකත් වැරදි ඒකත් පරිඑක නෙමෙයි. හාමුදුරුවෝ කළා කියලා වැරදි දෙයක් කරනවා නම් ඒකේ හොඳ විපාක ලැබෙන්නේ නැහැ කීයටවත්. එහෙනම් ඒ මිත්‍යා විශ්වාසයෙන් අනිත් කෙනෙක් ඒක අනුකරණය කළොත් එයාට ඒක යහපත පිණිස පවතින්නේ නැහැ. මම කියන්නේ නැහැ ඒකෙන් අපාය යනවා කියන කතාව. නමුත් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ වෙන දෙයකින්. ඊගාවට අපි හිතනවා නම් වෙනත් ආකාරවල පුද පූජා පවත්වනවා. පුද පූජා පවත්වද්දී නොයෙක් ආකාරයේ දේවල් කරනවානේ. සමහර දින බරට බර නැත්නම් රූපයට රූපයක් හදනවා රාත්‍රණි. කාටද? කාටද හදන්නේ? දෙයියන්ට. දෙය පාවිච්චි කරගෙන දැකලා තියෙනවද කවදාවත්? ඈ? කවුද ඔබ පාවිච්චි කරන්නේ? දැන් බලන්න හොඳටම පැහැදිලිවම දන්නවා මේ දෙන රත්තරන් කුට්ටිය පාවිච්චි කරන්නේ කවුද කියලා. ඒ කිසිම ලෝභකමක් නැතුව. නිකන් අසල්වාසී දුප්පතෙකුට උදව්වක් කරන්නේ නැහැ. බඩගින්න ඉන්න මිනිස්සුන්ට කන්න වේලක් අරගෙන දෙන්නේ නැහැ. ඒකට අතෙවිත ගියාම ඇතිවන අන්ධ විශ්වාසයේ තරම කොච්චරද කියනවා නම්. කිකේ මූලව අත්තන්න ජානාති මූලව ධම්මන් නපස්සති මුලාව කරත්තාට පරිවැරද්ද තේරෙන්නේ නැහැ කියලා. බෙල්ලේ තියනවා නම් හොඳ වටන අත්තරන් මාලයක් ඒක කිසි ලෝභකමක් නැතුව ඇදලා අතට දාන්නේ නැද්ද? දාන්නේ නැද්ද? දාන වැඩිම කරන්නේ උපවාස කරනවා. සමහර කෙනා ඥානවන්තත් උපවාස කරනවායි ගියේ ගියතන මෝඩ වැඩ කරන්නේ උපවාස කරනවායි. හැබැයි පිරිමි ඔච්චරද ඔකේ අන්ධ විශ්වාසය නැහැ. හැබැයි පිරිමිගේ මුදලාල්ල ටික ටිකක් තියෙනවා. මුදලාල්ල නෑ තරහින් උපවාස කරන මුදලාල්ලවත් නෙමෙයි ඈ. පොත මුදලාල්ලත් ඉන්නවා. වෙයි උගා මුදලාල්ල. දේව විශ්වාසය කරපින්නගෙන ඉන්නවා. නමුත් ඔය මුදලල්ල ඔක්කොම දිගන්නේ ප්‍රයෝග සම්පත්තියකින්ද? දෙවියන් සින්ද ගන්නේ බලන්න කියලා කරන දේවල් සල්ලි හම්බ කරන්නේ. නැද්ද? ඒක තමයි ප්‍රයෝග සම්පත්තිය. කර්ම විපාක දීමේදී ප්‍රයෝග සම්පත්ති කියලා එකක් වෙනවා. ප්‍රයෝග විපatti ප්‍රයෝග සම්පත්ති. හරියට යමෙක් නුවණින් උදෙන් නැගිටින්න ඕන වෙලාවට නැගිටින්නේ නැත්තම් කටයුත්ත කළ යුතු වෙලාවට කටයුත්ත කරන්නේ නැත්තම් අටුවාව කියනවා පදාරක් ගන්න ඕන වෙලාවට ඒකවත් කරගෙන දන්නේ නැත්තම් කියලා. ඒකත් ප්‍රයෝග සම්පත්තියක්. ඒක හරියට දන්නවනම් කොයි වෙලාවෙද කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම දන්නේ නැත්තම් ඒතරත්තර දිනු වෙනද පුළුවන්කමක් නැහැ.